ගරු උපුල් කිත්සිරි මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 13ක කාලයක් ලැබෙනවා.
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි 2025 පළවෙනි අයවැය ඉදිරි මාස 9ක කාලයකට අදාළව පහුගිය දිනක මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරා. අපි මේ අයවැය ඉදිරිපත් කරන් පස්සේ පහුගිය දිනවල විපක්ෂයේ ඒ කතා අහද්දී අපට දැනුනේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අවුරුදු 5ක් කරලා ආණ්ඩුව කරලා ගෙන අවසාන අයවැය හැටියට වගේ තමයි මේ අය කතා කරේ. හැබැයි අපි මේ අයවැය ගේන්නේ මේ ආණ්ඩුව පත් වෙලා දැන් අපි පාර්ලිමේන්තුවට ඇවිල්ලා අදට හරියට මාස 3යි. එතකොට මේ ඉදිරි සංවර්ධන සැලැස්ම, රටේ සංවර්ධන සැලැස්ම ඉදිරිපත් කරන අයවැයක් හැටියට තමයි අපි මේ අයවැය මේ ගෙනල්ලා තියෙන්නේ. එහෙම නැතුව මේ අවුරුදු 5ක් ගිහිල්ලා මේ අවුරුදු 5ට මොකවත් කරේ නැහැ, එහෙම නැත්නම් ආණ්ඩුවේ වැඩපළ පිළිවෙලක් නැහැ කියලා ගේන අයවැයක් විදිහට තමයි විපක්ෂය නිතරම කතා කරේ. ඉතින් මම දැක්කා අද උදෑසනම විපක්ෂ නායකතුමා විනාඩි 45ක වගේ කාලයක් මේ අයවැය පිළිබඳව කතා කරද්දී එතුමා විවිධ කාරණා ගැන කතා කරා. විශේෂයෙන්ම මා හිතනවා එතුමා ඒ කතාව ඇතුලේ නිතරම මතක් කරන්න ගිය දේ තමයි පරණ කතන්දර නෙමෙයි අලුත් වැඩපිළිවෙල කතා කරන්න කියන එක. අපි මේ අයවැය තුළ විශේෂයෙන් ඉදිරි වැඩපිළිවෙල මේ රට ගෙනියන්නේ මොන දිශාවටද කියන එක මේ පළවෙනි අයවැය තුළ අපි පෙන්නලා තියෙනවා. ඒ වගේම තමයි විපක්ෂ නායකතුමාට අපි කියන්න ඕන පරණ දේවල් කතා කරන්න එපා කිව්වට අපි සමහර විට ගම්වල විවිධ ව්‍යාපෘති කරන්න ගියාම අපේ කාර්යාලවලට අදටත් එනවා මීට අවුරුදු 10කට 15කට එහා දී කරපු කර්මාන්තවල දැවැන්ත මිල ගණන් තවම ගෙවන්න තියෙනවා. සමහර විට මීට අවුරුදු 12කට 13කට උඩදී නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස ව්‍යාපෘති මග නතර වෙච්ච ඒවා. ඒ වගේ මේ කාලේ කරලා බිලියන ගණන් සල්ලි ගෙවපු නැති ව්‍යාපෘතිවල බිල් අද අපට ගෙවන්න වෙලා තියෙනවා. ඒ නිසා පසුගිය දේවල් කතා කරන්න එපා කිව්වත් මං හිතන්නේ ඒ වගේ ඒවා අපි එතුමාට අපිට මතක් කරලා දෙන්න ඕන. ඒ වගේම තමයි එතුමා නිතරම කියන්න ගියේ වැටුප් පිළිබඳ ව්‍යාකූලතාවයක් රටේ නිර්මාණය වෙලා තියෙනවා කියලා. ආණ්ඩුවක් හැටියට අපි සන්තෝෂ වෙනවා අයවැය ඉදිරිපත් කර දවස ඉඳලම රාජ්‍ය සේවකයා වෙනදට වඩා උනන්දු වෙනවා තමන්ගේ වැටුප පිළිබඳව කතා කරන්න. ඒ නිසා අපි විවිධ අවස්ථාවලදී අපි දන්නවා රජයේ සේවකය හැටියට අපි මේ වැටුප් වැඩිවීම පිළිබඳව අනන්තවත් අපි මේ මහා මාර්ගවල අපි අපේ වැටුප පිළිබඳ අපි අරගල කරලා තියෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි වැටුප් වර්ධකය දෙගුණයකට ආසන්නව ඒ වගේ මූලික වැටුප ඉතාම විශාල අගයකින් වැඩි වෙන්නේ. ඒ වැටුප් වැඩිවීම කියලා කියන්නේ එසේ මෙසේ වැඩිවීමක් නෙමෙයි. අපිට දන්න අපිට දෙන දීමනා ඒ වගේම අපිට ණය ගනිද්දි ඒ වගේම විශ්‍රාම යද්දි මොනතරම් ප්‍රමාණයකින් අපිට ඒ මුදල් නැවත අපිට දායක මුදලක් හැටියට අපිට ලබා ගන්න පුළුවන්ද කියන එක ඒ වැටුප හරහා දකිනවා. ඒ නිසා මම හිතන්නේ එතුමාට ප්‍රශ්නයක් ඇති මේ කොහොමද හැදෙන්නේ කියලා. මම හිතන්නේ අපි මේ ෆෝන් වලත් තියෙන සමහර ඇප් දාගෙන ඒ ඇප් වලින් හොයා ගන්න පුළුවන් තමන්ගේ වැටුප කොච්චර වැඩි වෙනවද, 2025 දී කොච්චර වැඩි වෙනවද, 26 දී කොච්චර වැඩි වෙනවද, 27 දී කොච්චර වැඩි වෙනවද කියලා ඉතාම ලේසියෙන් හොයා ගන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ සමහර විපක්ෂ මන්ත්‍රීලු හොයා ගන්න බැරි වෙති තමන්ගේ වැටුප කීයක් වැඩි වෙනවද කියලා. විපක්ෂ නායකතුමාට පුළුවන් ඕන්නම් ඒ ඇප් එක දාගෙන තමන්ගේ වැටුප කීයද කියලා හොයා ගන්න. අපි විශේෂයෙන්ම ගත්තොත් එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දෙන විමධ්‍යගත මිලියන 10 පිළිබඳ කතා කරා. ඒ මිලියන 10 කතා කරද්දී එතුමා නිරන්තරයෙන් කියන උත්සාහ කරේ ඒක අපිට තනියෙන් වියදම් කරන්න දෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි ඉතිහාසය හොඳට දන්නවා. රජයේ මුදල් ඉතිහාසයේ උනේත් එහෙම මන්ත්‍රීවරයාට යෝජනා ගෙනියන්න පුළුවන්. ඒ මුදල් වියදම් කරන්නේ ප්‍රාදේශීය ලේකම් දිසාපති කාර්යාල හරහා තමයි වියදම් කරන්නේ. අපිට ඒ යෝජනා කරන්න පුළුවන්. ඒ නිසා එතුමලට දෙන සල්ලි වලට එතුමලට දෙන ප්‍රතිපාදන වලට එතුමලට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවැ වෙනසක් නැහැ. ඒක එහෙම තමයි. ඒ නිසා පෞද්ගලිකව කාටවත් මේ මුදල් වියදම් කරන්න බෑ. ඒ නිසා පෞද්ගලිකව මේ මුදල් වියදම් කර ඉතිහාසය අපි දන්නවා. මේ අය ඒ විදිහම තමයි. මූල ආසන ආරූඪ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම ගත්තොත් මේ අයවැය ඇතුලේ විදේශ ආයෝජන නැහැ. කොහොමද මේ අයවැය ඩොලර් හොයන්නේ? ඒ වගේම 2028 වෙනකොට කොහොමද ඩොලර් හොයන්නේ? අපේ රටේ ණය කොහොමද ගෙවන්නේ පිළිබඳව කතා කරන්නේ. ඒ නිසා අපි ඔබතුමාලට පෙන්වන පහුගිය කාලය ඇතුලේ අපේ ජනාධිපතිතුමා ඉන්දිය සංචාරය ඇතුලේ ඒ වගේම චීන සංචාරය යනකොටම මේ රටට ඩොලර් බිලියන ගණන් විදේශ ආයෝජන ආපු එක අපි දැක්කා. ඒ නිසා කලබල වෙන්න එපා. තව කාලයක් තියෙනවා. මේ රටේ ලෝකේ නායකින් ලෝකේ අනිකුත් රටවල් අපි පිළිබඳ පූර්ණ විශ්වාසය තියලා තියෙනවා. ඉතා කෙටි කාලයක් ඇතුළත මේ රටට විදේශ ආයෝජකයෝ විශාල වශයෙන් එනවා කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ වගේම තමයි මේ අයවැය පිළිබඳව ඔබතුමාලා නොඑක් දේවල් කතා කරා. නමුත් අපි දකින ඉතිහාසයේ පළවෙනි වතාවට මේ අයවැය කතා කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. අපි නොදකපු පැති ගණනාවක් මේ අයවැය ඇතුලේ දැක්කා. විශේෂයෙන්ම ආබාධිත පුද්ගලයන් සඳහා මේ අයවැයෙන් මිලියන 100ක් වෙන් වෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි එවැනි ආකාරයෙන් අයවැයට යෝජනාවක් හැටියට ඉදිරිපත් වෙන්නේ. මේවා කතා කරන්නේ නැහැ. නිසා මෙයා පෙනුන්නේ නැහැ. මේවා ගැන කියන්න බෑ. ඒ වගේම තමයි රැඳුම් කඳවුරු වල සිටින දරුවන් පිළිබඳව ඒ සෑම දරුවෙකුටම රුපියල් 5000ක් වෙන් කරන්නත් ඒ 5000ෙන් 2000ක් බැංකු ගිණුමට යන්නත් ඉතිරි 3000 ඔවුන්ගේ මාසික කටයුතු සඳහා වෙන් කරන්නත් ආණ්ඩුව කටයුතු කරා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා එවැනි දරුවෙක් අවුරුදු 18 වුණාම ඒ රැඳවුම් කඳවුරු එළියට යන්න ඕන. නමුත් තවදුරටත් ඒ දරුවන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් සමාජගත වෙනකන් ඒ රැඳවුම් කඳවුරු වලම ඉන්න ඒ අවස්ථාව ලබා දෙනවා. එපමණක් නෙමෙයි ඒ දරුවන් සමාජගත වෙද්දී ඔවුන්ට කියලා නිවසක් හදාගන්නව නම් ඒ වෙනුවෙන් දසලක්ෂයක මූල් ආධාරයක් කරන්නත් ආණ්ඩුව මේ අයවැයෙන් යෝජනා කළා. ඒ වෙනුවෙන් ඒ මුදල් ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ විපක්ෂයේ අපි ඒ හැමෝටම කියන දේ තමයි මේවා දකින්න ඉතිහාසයේ පළවෙනි වතාවට මෙවැනි කාරණා. ඒ වගේම තමයි අපි දන්නවා අපේ රටේ සෑම අවුරුද්දකම මේ ගෙවි ගිය හැම අවුරුද්දකම සියදිවි හානි කර ගැනීම 3000කට වඩා වැඩි ප්‍රමාණයක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි වාර්තා වෙන සියදිවි හානි කර ගැනීම 5000කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා උත්සාහ කරපු අවස්ථා. හැබැයි ඒ වෙනුවෙන් මෙයා අපේ ආණ්ඩුව රුපියල් මිලියන 250ක් වෙන් කරා ඒ වෙනුවෙන් ඒ මානසික තැවුලට පත් වෙන ඒ අය මුදා ගැනීම සඳහා ඒ වෙනුවෙන් වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා. ඉතින් මා හිතනවා ඔබතුමාලට ඒවා පෙවුන්නේ නැහැ. ඒ වගේම තමයි අපි දන්නවා මෙතෙක් මෙතුමලා පාලනය කරා කිව්වට අපි ග්‍රාමීය ප්‍රදේශවලට යනකොට තවමත් සාමාන්‍ය ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගෙන් පවුල්වල ගත්තොත් 60%කට 70%කට වඩා වැඩි ප්‍රමාණයකට පිරිසුදු පානීය ජලය ලබා ගන්න බෑ. ඒ වෙනුවෙන් අපි මා හිතන්නේ මේ අයවැය ඇතුලේ ප්‍රාග්ධන වියදම් හැටියට අපි බිලියන 107.9ක් අපි ග්‍රාමීය ජල පහසුකම් ලබා දීම සඳහා අපි මේ අයවැයෙන් වෙන් කළා තියෙනවා. ඒ වගේම අපි ග්‍රාමීය මාර්ග ගත්තොත් අපි දන්නවා විශාල ප්‍රමාණයක් ග්‍රාමීය මාර්ග තවමත් හදන්න වෙලා තියෙනවා. විශේෂයෙන්ම කෘෂිකාර්මික ප්‍රදේශවල අපි දකිනවා ඒ ප්‍රදේශවල මාර්ග ඉතාම අබලන් තත්ත්වයේ තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ග්‍රාමීය මාර්ග සංවර්ධනයට පමණක් මිලියන 4000ක වගේ ප්‍රමාණයක් වෙන් කළ තියෙනවා ග්‍රාමීය මාර්ග හදන්න විතරක්. ඒ නිසා සැලකිය යුතු මුදලක් කියන එක ඒ වගේම අපි මේ සභාවට පෙන්වලා දෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ගත්තොත් අපේ රටේ කෘෂිකර්මාන්තය පිළිබඳව ගත්තොත් අපිට අපේ රටේ කෘෂිකර්මාන්තය අපි දන්නවා අපනයන කෘෂිකර්මාන්තය දක්වා යන්න පුළුවන්. උදාහරණයකට හැටියට ගත්තොත් අපේ රටේ අවශ්‍යතාවයට වැඩිපුර ප්‍රමාණයක් අපි කෙසෙල් නිෂ්පාදනය කරනවා. හැබැයි අපිට ලෝක වෙළඳපොළේ අපිට කෙසෙල් අවශ්‍යතාවය අනිවාර්යයෙන් අපිට ඒ ඉල්ලුමට අවශ්‍ය කරන තරම් අපිට දෙන්න පුළුවන් අතිරික්ත කෙසෙල් නිෂ්පාදනයක් කරොත්. හැබැයි අපි දන්නවා නමුත් අපේ රටේ අවශ්‍යතාවයට තිබුණාට අපි ලෝක වෙළඳපොළේ ඉල්ලුමට අපි කෙසෙල් නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒ නිසා අපි ඉදිරි කාලය ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා ඒ අපනයන කෘෂිකර්මාන්තය පදනම් කරගෙන දැවැන්ත ව්‍යාපෘති ආරම්භ කරන්න. ඒකේ උදාහරණයක් හැටියට මම කිව්වා කෙසෙල් කර්මාන්තයත් එහෙමයි. ඒ වෙනුවෙන් අපි විශාල මුදලක් විශේෂයෙන්ම වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දන්නවා
ගරු මන්ත්‍රීතුමනි විනාඩි දෙකක කාලයක්
විශේෂයෙන්ම ගත්තොත් රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික්, ඒ වගේම රත්නපුර කුරුඳු, තේ, ගම්බිරිස් එවැනි භෝගයන්, ඒ වගේ ඛනිජ සම්පත් වලට තවම නිසි මිලක් ලැබෙන්නේ. එනිසා අපි ඉදිරියේදී අපි ඒ වෙනුවෙනුත් මේ අයවැය තුළ ප්‍රධාන වශයෙන් මුදල් වෙන් කළා. අපි ඒ අපනයන තත්ත්වයන් පිළිබඳව හොඳට හිතලා බලලා කටයුතු කළ අපේ රට ඩොලර් ගේන්න අවශ්‍ය කරන ඒ ක්‍රියාමාර්ග අපි ගනිමින් ඉන්නවා. ඒ නිසා විශේෂයෙන්ම ගත්තොත් මා හිතන්නේ අයවැයක් හැටියට අපි තබපු පළවෙනි අයවැය ගැන අපි සතුටු වෙනවා. මොකද හේතුව ග්‍රාමීය කර්මාන්ත ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටීම සඳහා අපි ගත්ත උත්සාහයට අපි විශේෂයෙන්ම සතුටු වෙනවා. ඒ වගේම තමයි මෙතන මා හිතන්නේ රෝහිත මන්ත්‍රීතුමා මෙතන කතා කරලා කිව්වා පාර්ලිමේන්තුවෙන් එනකොටම එතුමට ඇහුවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඒ නිලධාරී මහතුරුන්ගෙන් පඩිය ගැන දන්නේ නැහැ. පොලිසිය නිලධාරීන්ගෙන් ඇහුවා ඒ පඩිය ගැන දන්නේ නැහැ කියලා කිව්වා. අපි එතුමට කියන්න කැමති මේ ඉන්න අය පඩිය ගැන දන්නවා. එතුමට ඒ පඩිය කියන්න බය වුණාද කියලා අපිට සැකයි. කියන්නේ එතුමාගේ ඉතිහාසයේ ඒ වගේ නිසා අපිට සැකයි එතුමට මේ නිලධාරීන් එක කියන බය වුණාද කියලා. ඒ නිසා එළියේ ගොඩක් අය පඩිය ගැන දන්නවා. නිසා මෙතුමට කියන්න බය වෙන්නේ නැති කියලා අපිට හිතෙනවා. නිසා අපි දැක්ක ගොඩාක් අපිට අවවාද අනුශාසන සෑහෙන ප්‍රමාණයක් දෙනවා. අවුරුදු 25කට මන්ත්‍රීවරයෙක් හැටියට ගියා. ඒ නිසා අපි එතුමලට කියන්න ඕනේ අනිවාර්යයෙන්ම අපි විශේෂයෙන්ම මේ සියලු තත්ත්වයන් මේ බිම හොඳට හඳුගෙන ආපු මේ කණ්ඩායමත් තමයි මේ ජාතික ජනබලයේ කණ්ඩායම කියන අපි පැහැදිලිව කියනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරපු මන්ත්‍රීතුමා මහිතන එතුමා ගාල්ල පිළිබඳව කතා කරා. හැබැයි ගාල්ලට මුකුත් කළා නෑ කියලා. ඔබතුමා අයවැයේ ඇතුලේ බලන්න
කාලය අවසానයි මන්ත්‍රීතුමනි.
සංවර්ධන යෝජනා ගණනාවක් ඔබ ඉදිරිපත් කළ තියෙනවා ඒ පිළිබඳව හොයලා බලන්න කියලා කියනවා. ගරු මූලාසන අඩු මන්ත්‍රීතුමනි මම මේ කොටස කියලා ඉවර කරන්න. බොහෝ දෙනෙක් කිව්වා පහුගිය දවස්වල දිනන්න බෑ කියද්දි අපට දිනන්න බෑ කියලා කිව්වා. හැබැයි දිනන්න බෑ කියලා කියද්දි දිනලා පෙන්නපු අපි ඔය හදන්න බෑ කියන රට හදලා පෙන්නනවා කියන එක සාතික කළ කිමින් මම නිරන බොහොම ස්තුතියි.
ඔව් මන්ත්‍රීතුමා.
ගරු මූලාසන
මොකද්ද පොයින්ට් එක?
මගේ නම සඳහන් කරලා ගාලු දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් විදිහට මම විතරයි මේ වෙලාවේ ඉන්නේ. ඒ නිසා මම
ඔබතුමාගේ නම සඳහන් කරේ නැහනේ.
ගා